ගරු කාංචන වැලපිටිය මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනු රූඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම 2025 අයවැය විවාදයක මේ මොහොතේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මෙම විවාදය සඳහා එක්වීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මම මුලින්ම සතුටු වෙනවා. මොකද අපි මේ ඉදිරිපත් කළ තියෙන අයවැය කියන්නේ අපේ රට පුනරුද යුගයක් කරා ගමන් කරන මෙන්න මේකේ මූලික අඩිතාලම තමයි අපි මේ අයවැයෙන් දාලා තියෙන්නේ. මොකද මන්ත්‍රීතුමනි, දැන් මේ අයවැය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වගේම පිටතින් ඉන්න අය විවිධ මත පළ කරන්න පටන් ගන්න තියෙනවා. සමහර අය මේ අයවැය විග්‍රහ කරනවා මේ අයවැය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අයවැයක් කියලා. ඒ වගේම මම දැක්කා ඊයේ පොහොට්ටු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් මේ අයවැය විග්‍රහ කරා, මේක මහින්ද රාජපක්ෂ මහත්තයා අරංගිය වැඩපිළි ඉදිරියට රැයන අයවැයක් කියලා. ඒක නිසා මේ අයවැය සම්බන්ධයෙන් විවිධ අයට විවිධ අදහස් ඉදිරිපත් කරන්න පුළුවනි. හැබැයි ජාතික ජනබලවේග හැටියට අපි කියන්න ඕනේ මේ අයවැය කියන්නේ අපි ජාතික ජනබලවේගයේ මංගල අයවැය වගේම අපි ඊළඟ මේ රට ගොඩනගන දිසානැතිය ආරම්භ කරන අයවැය හැටියට අපි මේ අයවැය විග්‍රහ කරන්න ඕනේ. මොකද ගරු මන්ත්‍රීතුමනි, අපි මේ අයවැය ඉදිරිපත් කරනකොට අපේ ආණ්ඩුවට මාස 5යි. අපේ ජනාධිපතිවරයා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා තමයි ජනාධිපති මැතිවරණය තිබුණේ. නිසා අද පෙබරවාරි මාසේ 22 වෙනිදා හරියටම මාස 5යි ගත වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය තියලා මාස 5ක ජනාධිපතිවරේ. ඒ වගේම අපේ ආණ්ඩුව පත්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණ තිබ්බේ නොවැම්බර් 14 වෙනිදා. මේ පාර්ලිමේන්තුව පිහිටුවේ නොවැම්බර් මාසේ 21 වෙනිදා. අද පෙබරවාරි මාසේ 22 වෙනිදා. මාස 3යි මේ ආණ්ඩුවට ගිහිලා තියෙන්නේ. ඒක නිසා ජාතික ජනබලවේගයේ අපිට උනේ වැඩපිළිවෙලක් එක්කලා අපිට ගොඩක් කල් මේ පාර්ලිමේන්තුව අරයන්න බැරි වුණා. ඒක නිසා අපි ඉදිරිපත් කරන අයවැය කියන්නේ අපේ ඊළඟ අවුරුද්දෙන් මේ 2025 අවුරුද්දේ මේ ඉතිරි මාස 10 තුල අරයන් වැඩපිළිවෙල තුලින් තමයි ජාතික ජනබලවේගයේ අපේ උණු වැඩපිළිවෙලක් අපිට රැය ගන්න වෙන්නේ. ඉතින් දැනට මේ ඉදිරිපත් කළ තියෙන අයවැය කියන්නේ මේ ඉදිරි කාලය සඳහා පුරෝකථනය කරලා හදපු අයවැයක්. ඉතින් මේ අයවැය ක්‍රියාත්මක කරගෙන අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගත්තට පස්සේ තමයි ඊළඟ 2026 වෙනි අවුරුද්දට ඉදිරිපත් කරන අයවැයේදී තමයි ජාතික ජනබලවේගයේ අපේ ප්‍රතිපත්ති වලට අපේ වැඩපිළිවෙලට අනන්‍ය වුණු අයවැයක් අපිට ඉදිරිපත් කරගන්න වෙන්නේ. හැබැයි කොහොම වුණත් ගරු මන්ත්‍රීතුමනි, අපි මේ ඉදිරිපත් කරපු අයවැය කියන්නේ අපේ රටේ මොන දුෂ්කරතාවය තිබ්බත් මොන කැපකිරීම කරලා අපි කවුරුත් කැපකිරීම කළා ඉතා හොඳ අයවැයක් අපි ඉදිරිපත් කළා තියෙනවා. මොකද අපේ අය අපේ ජනාධිපතිවරයාගේ ඉඳන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපේ අමාත්‍යවරු අපේ නියෝජ්‍ය අමාත්‍යවරු දැවැන්ත කැපකිරීමක් කළා තියෙනවා. මේ අයවැය ඉදිරිපත් කරද්දී මේ අයවැයේ තියෙනවා ජනාධිපතිවරයාගේ වියදම බිලියන 2.9යි. හැබැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා 2024 අවුරුද්ද වෙනුවෙන් බිලියන 6.6ක වියදමක් කරන් තියෙනවා. ඒක නිසා අපේ ආණ්ඩු කුමාර දිසානායක අපේ ජනාධිපතිවරයා තමන්ගේ වියදම බිලියන 3.7කින් මේ අයවැය අඩු කරන් තියෙනවා. එහෙම කැපකිරීම කරපු පාලකයෝ තමයි අපේ මේ ආණ්ඩුවේ ඉන්නේ. ඒ වගේම තමයි අපේ ඇමතිවරුන් සඳහා දෙන ඉන්ධන සහනය ඉතිහාසයේ ඇමතිවරයෙකුට ලීටර් 1950ක් ලබා දෙනකොට අපේ ඇමතිවරයෙකුට ලීටර් 900යි ලබා දෙන්නේ. එව්ව කප්පාදු කරන ඒ මුදල් මේ ජනතාව වෙනුවෙන් යොමු කළා තියෙනවා. ඒ වගේම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණය ඉස්සර මිලියනක් තිබුණා, දැන් ඒක 250,000ට අඩු කරලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර වේල ඉතිහාසයේ 450කට කාපු එක දැන් ඒක 2000 ගැනි ආහාරවල වියදම දරා ගන්න තරමට ඒක පත් කරලා තියෙනවා. ඒ වගේම අපේ මේ ආණ්ඩුවේ පහුගිය ආණ්ඩුවල ගොඩක් අමාත්‍යංශ ගොඩක් තිබුණේ පුජ්ජලික ආයතනවල. අපි ඒවා දැකලා තියෙනවා පුජ්ජලික බිල්ඩින් වල. හැබැයි දැන් ක්‍රමානුකූලව අපේ ආණ්ඩුවේ ඒ අමාත්‍යංශ එහෙම නැත්නම් ඒ ආයතන රාජ්‍ය ආයතන සියල්ල ක්‍රමානුකූලව රාජ්‍ය ආයතන තුළද රජයේ සතු බිල්ඩින් තුළට අර යනවා අර වියදම අඩු කර ගැනීම වෙනුවෙන්. ඒ වගේම ඔබ කවුරුත් දන්නවා මේ දවස්වල අපි කතා බහ වෙනවා අපේ ජනාධිපතිවරයා පහුගිය කාල සීමාව තුළ විදේශ සංචාර තුනක් ගියා. මේ විදේශ සංචාර තුන සඳහා සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුට වියදමක් යනවා. වියදමක් වෙන් වෙනවා. භාණ්ඩාගාරයෙන් ජනාධිපතිවරයාට ඒකට වියදමක් වෙන් කරනවා. හැබැයි අපේ ජනාධිපතිවරයා මුලින්ම ඉන්දියාවට යනවා. ටිකට් එකේ වියදම විතරයි වෙන මොකුත් නැහැ. වෙන වියදම් නැහැ. ඊළඟට චීනට යනවා. ටිකට් එකේ වියදම විතරයි වෙන මොකුත් නැහැ. වෙන වියදම් නැහැ. ඊට පස්සේ මැද පෙරදිග රටකට යනවා. ටිකට් එකේ වියදමවත් නැහැ. සම්පූර්ණ මුදල් ටික ඉතුරු කරලා මහා භාණ්ඩාරයට ගෙනලා බාර දෙනවා. අපේ පාලකයෝ අපේ ජනාධිපතිවරු වැඩ කරන්නේ එහෙමයි. හැබැයි අපි දැකලා තියෙනවා ඉතිහාසයේ හිටපු ජනාධිපතිවරු එහෙම නෙවෙයි. ඒගොල්ලෝ විදේශ සංචාර කියලා සැප වින්දා. මම දැක්කා මේ ළඟදී වාර්තාවක් එළි දැක්වලා තිබ්බා අපේ ඇමතිවරේ අර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා දින දෙකක සංචාරයක් ඉන්දියාවට යන්න බිලියන 2ක් වෙන් කළ වියදම් කළා තියෙනවා කියලා. ඒ වගේම අපි දැක්ක පහුගිය වසර දෙකහමාර තුල හිටපු ජනාධිපතිවරයා කජුම කාලා තිබ්බ කෝටි 4 මාර්ග. එහෙම ඉතිහාසයක් තමයි තිබුණේ. හැබැයි අන්නේ ඉතිහාසය වෙනස් කරලා අලුත් දිශානතයකට මේ රට ඇරයෑම වෙනුවෙන් කරන්න පුළුවන් කැපකිරීම සියලු දේ කරමින් තමයි මේ අයවැය ඉදිරිපත් කළා තියෙන්නේ. ඒක නිසා මේ අයවැය ඉදිරිපත් කරද්දී එහෙම අභියෝග තිබ්බත් බිඳ වැටුණු රටක් තිබුණත් හැබැයි මේ අයවැයෙන් රටේ ජනතාවට ලබා දෙන ප්‍රතිලාභ කිසිම දෙයක් අපහාසු කරලා නැහැ. අපි දන්නවා දැන් දවස් දින කීපයක් තුළ අපි සංවාද කරනවා, අපි සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා ඇතුලේ අපේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කරලා තියෙනවා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට පුජ්‍යලිකංශයේ සේවකයන්ගේ වැටුප වැඩි කරලා තියෙනවා. ඒ වගේම ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් වැඩසටහන් නිර්මාණය කරලා තියෙනවා. වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1700ක් කරන්න මේ අයවැය යෝජනා කරලා තියෙනවා. ඒ වගේම විශ්‍රාමිකයන් සඳහා දෙන විශ්‍රාමික දීමනාව වැඩි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි විශ්‍රාමිකයපු රාජ්‍ය සේවකයන්ගේ ඒ විශ්‍රාම වැටුප ඉතිහාසයේ 1990 ගණන් වල විශ්‍රාම ගියත් එයාගේ වැටුප 2020 විශ්‍රාම ගියාස්සේ සලකලා ඒ වැටුපට ගලපලා තියෙනවා. ඉතිහාසයේ කවදාවත් කොච්චර කයිවාරු ගැහුවත් කිසිම පාලකයෝ නොකරපු දෙයක් තමයි අපි මේ කරලා තියෙන්නේ. වෙනදා 90 ගණන් වල විශ්‍රාම ගියපු කෙනා රුපියල් විශ්‍රාම වැටුප රුපියල් 1000 ලබා ගත්ත කට්ටිය හිටියා. හැබැයි දැන් ඒගොල්ලන්ට 2020 වැටුපට විශ්‍රාම ගියාසේ සලකලා දැන් විශ්‍රාම වැටුප දෙන්න යෝජනා කරලා තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ අයවැයෙන් වැඩිහිටි දීමනාව රුපියල් 3000 ඉඳන් රුපියල් 5000 දක්වා වැඩි කරලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඒ අයගේ ස්ථාවර තැන්පත් සදා දෙන පොලිය වැඩි කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා අපි ගොඩක් කතා කරා අපේ ගම්වල ඉන්න අහිංසක දුප්පත් දරුවෝ. මේ දුප්පත් දරුවෝ ශිෂ්‍යත්වේ පාස් වෙලා නගරේ පාසලකට යනවා. හැබැයි ඔවුන්ගේ වියදම ගෙවල් වලට දරා ගන්න බෑ. මේ වෙනුවෙන් ඉතිහාසයේ ශිෂ්‍යාධාරයක් හැටියට දුන්නේ රුපියල් 750යි. හැබැයි අපේ ආණ්ඩුව ඒක දැන් යෝජනා කරලා තියෙනවා 1500ක් දෙන්න. ඉතින් ගමේ ඉන්න දුප්පත් අහිංසක දරුවෝ ගැන හිතපු අයවැයක් මේක. ඒ වගේම ක්‍රීඩා පාසල් වල ඉන්න ඒ ක්‍රීඩා පාසල් වල දරුවන්ට ලබා දෙන ඒ මාසික පෝෂ්‍යදායි ආහාර වෙල වෙනුවෙන් රුපියල් වෙනදහම්ුණේ රුපියල් 5000යි. හැබැයි ඒක 10000ක් කරලා තියෙනවා, වැඩි කරලා තියෙනවා. ඒ වගේම වෘත්ති අධ්‍යාපන ලබන දරුවන්ගේ දීමනාව රුපියල් 4000 ඉඳන් 5000 දක්වා වැඩි කරලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට විනාඩි 2ක කාලයක් පමණයි තියෙන්නේ.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඒ මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරලා තියෙනවා. ඔවුන්ගේ ශිෂ්‍යාධාර දීමනාව වැඩි කරලා තියෙනවා. ඔහොම විවිධ ශේෂ්‍රවල නියෝජනය කරන සියලු දෙනාම ගැන හිතපු ඒ සියලු දෙනා වෙනුවෙන් කටයුතු කරන අයවැයක් මේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නිසා මේ අයවැය කියන්නේ අපේ රටේ අනාගතය සුභවාදී දිශාවට රයද්දී ඒ සුභවාදී දිසාවට අරයි යන වැඩපිළිවෙලේ අපේ රටේ උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් නැගෙනහිර බටහිර සියලු ජනතාවත් එකට එකතු කරගෙන ශ්‍රී ලාංකීය පුරවැසියෝ කියන අභිමානයෙන් කටයුතු කරන්න පුළුවන් විදිහේ එහෙම අයවැය තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා මේ අයවැය මේ වසර අවසන් වෙනකොට අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය පුළුල් කරනවා වගේම අපි විවිධ ව්‍යවසායකයන් ගොඩනගලා ඒ හරහා අපේ රටේ නිෂ්පාදනය මීටර ගොඩක් පුළුල් කළා. ඊළඟට අපි ඉදිරිපත් කරන අයවැයෙන් මේ රට අපි කියපු පුනරුද යුගයක් කරා ඇරයි යන ඒ ගමන ආරම්භ කරන අයවැය තමයි මේ ඉදිරිපත් කළා තියෙන්නේ. මෙතනින් ඉදිරියට එන තව අයවැයවල් හතරක් තියෙනවා. මෙන්න මේ අයවැයවල් හතර ඉදිරිපත් කිරීම තුලින් අනාගතේ අපි කවුරුත් ප්‍රාර්ථනා කරන සතුටින් හිනා වෙලා ජීවත් වෙන්න පුළුවන් රටක එහෙම ජීවත් වෙන පුරවැසියෝ නිර්මාණය කරන ඒ වැඩපිළිවෙල ඉදිරියට array යනවා කියන එකත් මතක් කරමින් ඒ වෙනුවෙන් මේ 2025 වෙනුවෙන් 2025 සඳහා ඉදිරිපත් කරපු මේ අයවැය පිටුහලක් වෙනවායි කියන එක මතක් කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මන්නේ දෙනවා. සියලු දෙනාට ස්තුතියි.